ගරු සුනිල් රත්නසිරි මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදයේදී විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ 2024 වර්ෂයට අදාළවත් මේ හා සමාන පරිපූරක ඇස්තමේන්තු 9කට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ ඇතැම් පරිපූරක ඇස්තමේන්තුවල පොදු ලක්ෂණයක් තිබෙනවා. තමන්ගේ අමාත්‍යංශයට වෙන්කරපු මුදල් ප්‍රමාණය අතරමඟදී ප්‍රමාණවත් නෑ කියලා නැවත මුදල් ඉල්ලීමක් කරලා තියෙනවා. විශේෂයෙන් මේ මුදල් ඉල්ලීම අපි දැක්කා 2024 රනිල් වික්‍රමසිංහ මහත්මාගේ ගුවන් ගමන් සඳහා පරිපූරක ඇස්තමේන්තු දාලා මුදල් ඉල්ලීම් කරා. හැබැයි අද එවැනි තත්ත්වයක් නෙමෙයි තිබෙන්නේ. විපක්ෂයේ විසින් දීර්ඝ කාලයක් අරගෙන ආපු වැරදි මූල්‍යමය ප්‍රතිපත්ති නිසා අත්වෙච්ච ඛේදවාචකයන්ගෙන් මිදීමේ පියවරක් විදිහට තමයි අද මේ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඒ වගේම නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, විශේෂයෙන් ප්‍රකාශ කරන්නට ඕනේ අපි අපේ මංගල අයවැය ඉදිරිපත් කරලා අපි ඒකේ පෙන්නලා දුන්නා අපිට මේ වසරේ ලබා ගන්න පුළුවන් උපරිම රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4990යි. මේ රුපියල් බිලියන 4990 බදු ආදායම, බදු නොවන ආදායම සහ ප්‍රධාන විදිහට අපි උපයා ගන්න කටයුතු කරා. ඒ අනුව බදු ආදායම රුපියල් බිලියන 4550ක්, බදු නොවන ආදායම රුපියල් බිලියන 370ක් සහ ප්‍රධාන රුපියල් බිලියන 30ක් විදිහට රුපියල් බිලියන 4990 හැදුනේ. හැබැයි අපි ඇස්තමේන්තු කරා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, රාජ්‍ය වියදම කොච්චරක්ද කියලා. රාජ්‍ය වියදම් බලපුවාම රුපියල් බිලියන 8835කට ආසන්නයි. ඒකේ විශේෂයෙන්ම රුපියල් බිලියන 1600ක ප්‍රමාණයක් ණය ගෙවීම සඳහා රුපියල් බිලියන 2950කට ආසන්න ප්‍රමාණයක් පොලී වාරිකය ගෙවීම සඳහා යොදවන්නට සිද්ධ වෙනවා. ඊට අමතරව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ වේතන ගෙවීම සඳහා රුපියල් බිලියන 1232ක්, විශ්‍රාම වැටුප් ගෙවන්න රුපියල් බිලියන 431ක්, අස්වැසුම ගෙවන්න රුපියල් බිලියන 233ක්, වෙනත් පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන 1073ක් සහ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1315ක් වැය වෙනවා කියලා නිශ්චය කරගත්තා. මේ ඔක්කොම ගත්තහම මුළු රාජ්‍ය වියදම මේ වසරේ රුපියල් බිලියන 8835කට ආසන්න. ලැබෙන්නේ 4990යි, වියදම් වෙනවා 8835ක්. ආසන්න වශයෙන් රුපියල් බිලියන 4000කට ආසන්න අයවැය පරතරයක් තිබ්බා. එවැනි අයවැය පරතරයක් තිබෙද්දී අපි දැඩි මූල්‍යමය විනයක් පවත්වා ගනිමින් මේ පහුගිය කාලය තුළ විවිධ ශේත්‍රයන් ඇතුලේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න සමත් වුණා. විශේෂයෙන්ම අපි සංචාරක ව්‍යාපාරය පසුගිය සැප්තැම්බර් මාසයේ අවසාන වෙනකොට 17,00,000කට ආසන්න සංචාරකයන් පිරිසක් අපේ රටට ගෙන්ව ගන්න සමත් වුණා. ඒ මගින් ඩොලර් මිලියන 2000 ඉක්මවපු ආදායමක් රට ඇතුළේ ඉතිරි කරා. ඒ වගේම ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් මිලියන 4430ක් දක්වා ඉහළ අගයක් කරා ගෙනෙන්නට සමත් වුණා. ඒ වගේම නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අපි ඍජු විදේශීය ආයෝජන ලෙස ඩොලර් මිලියන 4000 ඉක්මවපු විදේශීය ආයෝජන ගෙනෙන්නට සමත් වුණා. ඒ වගේම ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ අපනයන ආදායම පහුගිය ගෙවුණු මාස 7 ඇතුළත ඩොලර් මිලියන 9,992 දක්වා ඉහළ නංවා ගන්න සමත් වුණා. ඒ වගේම අපේ රේගුවේ ආදායම රුපියල් බිලියන 1272ක් දක්වා වැඩි කරගන්න සමත් වුණා. ඒකේ ඉහළම තත්ත්වය වාර්තා කරමින් ජූලි මාසයේදී රුපියල් බිලියන 231ක් රුපියන්ට සමත් වුණා. ඒක සාමාන්‍යයෙන් අපේ සමස්ත අස්වැසුම ප්‍රතිලාභය ලබා දෙන ප්‍රමාණයට සමානයි නියෝජ්‍ය කාරක සභාපතිතුමනි. ඒ වගේම අපි අපේ වරාය මෙහෙයුම් කටයුතු වලින් රුපියල් මිලියන 24000කට වැඩි මුදලක් උපයා ගන්නට සමත් වුණා මාස 6ක් ඇතුළත. මේ ආර්ථික ඔස්තාර්ලා හිටපු විපක්ෂේ මෙරට පාලනය කරනකොට මුළු 2024ෙම වරාය මෙහෙයුම් වලින් උපයලා තිබ්බේ රුපියල් මිලියන 14000යි. හැබැයි අපි මාස 6ක් ඇතුළත රුපියල් මිලියන 24000ක් උපයනවා. පෙට්‍රෝලියම් කෝපරේෂන් එක පළවෙනි මාස 6 ඇතුළත රුපියල් බිලියන 18ක ලාභයක් ලබනවා. ටෙලිකොම් ආයතනය පළවෙනි මාස 6 ඇතුළත රුපියල් මිලියන 3600ක ලාභයක් ලබනවා. එහෙම තමයි අපි මේ රට ආර්ථික වශයෙන් පහුගිය කාලයේ ස්ථාවර කරගත්තේ. ඉතින් ගරු කතාන නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, විශේෂයෙන් මේ උපයපු මුදල් අපි රටේ විශාල සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් සඳහා දායක කරගෙන තිබෙනවා. ඒකේ ප්‍රමුඛතම අවස්ථාවක් තමයි මේ මාර්ග සංවර්ධනය සඳහා. විශේෂයෙන් මම ජීවත් වෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අපි කුඩා කාලේ ඉගෙනගෙන තිබෙනවා බර්මියුඩා ට්‍රයැංගල් එක පිළිබඳව.
ගරු මන්ත්‍රීතුමා, තව විනාඩි දෙකක් කාලයක් තිබෙන්නේ.
බර්මියුඩා ට්‍රයැංගල් එක පිළිබඳව. මේ බර්මියුඩා ට්‍රයැංගල් එක උතුරු අට්ලාන්ටික් සාගරයේ බටහිර කොටසේ පිහිටලා තියෙනවා. මේකට ඉහළින් යන ගුවන් යානා අතුරුදහන් වෙනවා. මේ ආසන්නයෙන් යන නෞකා අතුරුදහන් වෙනවා. ඒ නිසා මේකට කිව්වා ඩෙවිල්ස් ට්‍රයැංගල් කියලා. ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තිබ්බා ඩෙවිල්ස් බ්‍රිජ් එකක්, ඒකට කිව්වා කොටලීය පාලම කියලා. 2023 ජූනි මාසේ 9 වෙනිදා බස් එකක් වැටෙනවා මේ පාලමෙන් පහළට. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඇතුළු 11 දෙනෙක් මරමුවට පත් වෙනවා. ඒ අවස්ථාවේ මාධ්‍යවේදියෙක් බන්දුල ගුණවර්ධන හිටපු අමාත්‍යවරයාගෙන් ඇහුවා මේ පාලම හදන්නේ නැද්ද කියලා. හැබැයි එතුමා කිව්වා මේ පාලම් හදන්න අපිට සල්ලි නැහැ, කොහෙ තියෙන සල්ලිද, අපිට සල්ලි ඇත්තේ නැහැ කිව්වා පාලම් හදන්න. හැබැයි අපි අපේ ගරු අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා මැදිහත් වෙලා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් යනවා. මේ ඔක්තෝබර් 1 වෙනිදා අපි කොටලීය පාලම සහ ඒ ආසන්නයේ තිබෙන ගල්ලෑල්ල පාලම ඉදි කරන්නට කටයුතු ආරම්භ කළා තියෙනවා. ඒ සඳහා අස්තමේන්තු මුදල ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි 107,300ක්. හැබැයි ටෙන්ඩර් කරු මේක ගන්නේ ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි 105,410කට. 189කට ආසන්න මුදලක් ඉතිරි වෙනවා. මොකද්ද මේ මුදල ඉතිරි වෙන්න හේතුව? ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මේ විපක්ෂ මහතුරු බලයේ ඉන්නකොට කොන්ත්‍රාත්කරු අවසන් කරනම් නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, මේ විපක්ෂ මහතුරු බලයේ ඉන්නකොට කොන්ත්‍රාත්කරුවෙක් ටෙන්ඩරයක් ගන්නකොට මන්ත්‍රීට වෙන් කරනවා 110ක්. ඒ 110 තමයි අර කොටලීය පාලම හදන කොටත්, ගල්ලෑල්ල පාලම හදන කොටත් 107,300 105,000 ගානට අඩු කරගන්න සමත් වුණේ. ඒ නිසා රට පුරාම විශාල ව්‍යාපෘති ගණනක් ක්‍රියාත්මක වෙනවා. අපේ හර්ෂ සිල්වා ගරු මන්ත්‍රීතුමා කිව්වා එතුමා බයෙන් ඉන්නේ කියලා, අපි ගන්න ණය ඔබතුමන්ලට ගෙවන්න වෙයි කියලා සහතික කළා, සපත කළා කියනවා. ගරු මන්ත්‍රීතුමනි, කල්පයක් ගියත් ඔයගොල්ලොන්ට නැවත බලය ගන්න අපේ රටේ ජනතාව ඉඩ තියන්නේ සහතිකයි. බොහොම ස්තුතියි
ගරු හර්ෂචිල.
මෙතුමා කිව්වා මේක මේ මම හිතන හෑන්ඩ්සාඩ් එකෙන් අයින් කරන්න වෙනවා. මෙතුමා කිව්වා ඉස්සර ආණ්ඩුවල කොන්ත්‍රාක් කරනකොට මන්ත්‍රීවරයාට 110ක් වෙන් කරනවා කියලා. එහෙම කරනවා නම් මං හිතන්නේ එතුමා එක ගිහිල්ලා නීතිමය කාරණාවක්, මොකද මෙතන මන්ත්‍රීලා බොහෝ දෙනෙක් ඉන්නවා, සමහර වෙලාවට එහෙම කරන්න ඇති, බොහෝ දෙනෙක් එහෙම කරලා නැහැ. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒක අසාධාරණයි එහෙම කතාවක් කියන එක. ඒ නිසා මං හිතන්නේ ඒක ඉල්ලාස් කරගන්න ඕනේ, එහෙමත් නැත්නම් නම් කරන්න ඕනේ කවුද එහෙම කරේ කියලා. නම් කරන්න කියන්න කවුද එහෙම කරේ?
ගරු මන්ත්‍රීතුමා,
උත්තර දෙන්න. එතුමාට නැත්නම් අසාධාරණයක් වෙනවා. දෙදාස් එකොළහ දෙදස් දොළහ අවුරුදුවල උතුරු මැද පලාතේ පාරවල් පනස් තුනක් ප්‍රතිසංස්කරණය කරන්ඩ ලක්ෂ තිස්දාහක් වෙන් කරනවා. කාන්ති කන්ස්ට්‍රක්ෂන් සමාගම තමයි මේ ගන්නේ. කාන්ති කන්ස්ට්‍රක්ෂන් සමාගම අරගෙන මේක වැඩ ඉවර කරන්න නැතුව අයුතු විදිහට මුදල් පරිහරණය කරලා තියෙනවා. ඒකෙදි හෙළිවෙනවා මේ එවකට හිටපු මහඇමතිවරයා මුදල් ලබා ගත්ත කියලා මේ කොන්ත්‍රාක් සමාගම්වලි. තව ඕන තරම් කියන්න. හරි ඒ නිර්දේශ දීලා තියෙනවා. ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි කෝපා කමිටුවේදී ඒ නිර්දේශ අපි ලබා දීලා තිබෙනවා. ඒ නිර්දේශ දීලා තියෙනවා. කෝපා කමිටුවේදී අපි නිර්දේශ දීලා තියෙනවා.
නෑ ඒක හොඳයි. මොකද නැත්තම් මේ එක බුරුසුවෙන් හැමෝටම පාට කරන එක හොඳ නැහැ. මොකද වැදගත් මිනිස්සු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා.
හරි.
හරි ඕගොල්ලෝ හිතන්න එපා ඕගොල්ලෝ විතරයි සුද්ධ කියලා. එහෙම නෑ. හරි හැම පක්ෂෙම නරක කට්ටියක් තියෙනවා.